මීළඟට මීළඟට ගරු ජගත් සමරික්‍රම මන්ත්‍රී ඔබතුමන විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ඉස්සුති මුලසුනේ ගරු සභාපතිතුමනි, අද දවසේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේත් ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේත් වැඩි ශීර්ෂ යටතේ අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම ලබා දීම සම්බන්ධව එෙහිදී වරාය නාවික ගුවන් සේවා අමාත්‍යාංශයේ නීතිඥ ගරු නිමල් සිරිපාල් සිල්වා මැතිතුමත්, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත්, ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමත්, ඒ වගේම එහි රාජ්‍ය අමාත්‍ය අපේ හිතවත් ගරු සාන්ත බණ්ඩාර මැතිතුමාගේත් වැය ශීර්ෂ මම ප්‍රථමයෙන්ම ඒ අමාත්‍යතුමන්ලා වෙත සුභ පතනවා. මේ අමාත්‍යංශ මේ අමාරු අසීරු අවස්ථාවේ මේ තියෙන ආර්ථික පහසුකම් මැද්දේ එතුමන්ලට මේ කටයුතු කාරණා කරගෙන යන්න මම සුභ පතනවා. ඒ වගේම සහයෝගය ලබා දෙනවා කියලත් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ගුවන් සහ වරාය අමාත්‍යතුමාට ලොකු අභියෝගයක් තියෙනවා මේ අමාරු කාල සීමාව තුළ ඒ අමාත්‍යංශවල ආයතන ගොඩ ගන්න. එයිදී කොළඹ වරාය, හම්බන්තොට වරාය, ගාලු වරාය, තිරිකුණාමල වරාය ආදී අපේ රටේ වරායවල් තුලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න වැඩසටහනක් හදන්න එතුමට තියෙන්නේ. මේ වෙලාවේ කියන්නේ විකුණනවා පවරනවා කියලා. ඒ වුණත් එතුමා ඒවා කළමනාකරණය කරගෙන බොහොම මැනවින් අතිගරු ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා කටයුතු කරන බවක් අපට පෙනෙනවා. නිසා අපි දන්නවා හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලෙස සිදු කරනු ලැබුවේ ආනයන කළ වාහන වරායේ ගාල්කර ප්‍රතිඅපනයනය කිරීම. ගරු ඇමතුමනි, ඉදිරියේදී නැවතත් බහාලුම් කන්ටේනර්ස් ප්‍රතිඅපනයනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ 2024 අයවැයෙන් වෙන් කරලා තියෙනවා මුදලක් අපේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සඳහා. එනිසා මේ අවස්ථාවේදී අපිට එදා මම මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වෙනකොටත් ඇහුවා මේ වෙලාවේ ගුවන් තොටුපළවල්ද හදන්න තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ගුවන් තොටුපළවල් මේ වෙලාවේදී හදන වැඩසටහන ආරම්භ කිරීමක් විදිහට තමයි ගරු ජනාධිපතිතුමා ඔබතුමාට මේ වගකීම පවරලා තියෙන්නේ. ඒ නිසා ගරු නීතිඥ නිමල් සිරිපාල මැතිතුමනි, ඔබතුමා අපිත් එක්ක කතා කළ පරිදි ඒ වැඩසටහන සඳහා මම ආරාධනා කරනවා මේ වසර තුලදී ඒ කටයුතු ආරම්භයක් විදිහට අපේ හිඟුරක්ගොඩ ප්‍රදේශයට ඇවිල්ලා ඒ කටයුතු ගැන සාකච්ඡා කරලා අදාළ කටයුතු සම්පාදනය කරගන්නට පැමිණෙන්නේ කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී ගරු ඔබතුමාට ඉල්ලීම් කරනවා. ඒ වගේම මාධ්‍ය විදියට ගත්තන් පස්සේ අපි දැක්කා පෞගේ කාලේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකතුමා එතුමාගේ ට මඩ ගහන්න අවස්ථාවක් යොදාගෙන තිබුණා. පුවත්පත් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ පිටුවක ලොකු පොල් ගෙඩි අකුරෙන් වාර්තා කරලා තිබුණා නිවුස් එකක් මම දැක්කා. ඒක වැරදීමක් විදිහට ආපහු ගරු නියෝජ්‍ය කතානායකතුමා ඒ නිවැරදි කරාන් පස්සේ ඒක ආපහු නියෝජනය කරේ නියෝජ්‍ය කතානායකතුමා ගංජා හේනේ කතාව මට මතකයි. ඒ නිසා එහෙම වෙලාවට යහපත් මිනිහෙකුගේ චරිතයට වෙන හානිය බරපතලයි. ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම අපේ මාධ්‍යවේදී මහතුරුන්ගේ මම ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා, හොඳ නරක දෙකම තියෙනවා සොයලා බලලා කටයුතු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මොකද ඒක නිවැරදි කරේ ගරු ආචාර්ය බන්තුල ගුණවර්ධන මැතිතුමනි. මේ චූටි අකුරකින් පැත්තක තමයි ඒක නිවැරදි කරේ. ඉතින් අර මඩ ගහනකොට ඒක ලොකුවට එහෙම කරයි. ඉතින් ඒක හොඳ මදි. ඉතින් ඒ නිසා මේක නිවැරදි කරගන්න කියලා මම යෝජනාවක් මේ අවස්ථාවේදී කරනවා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, අපේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණය කරන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන් පිළිබඳ මේ අවස්ථාවේදී මම යමක් ප්‍රකාශ කරන්න ඕනි. ඒ තමයි මොකද හේතුව අපේ හොඳ සහ නරක වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් ඒ අය විශාල මෙහෙවරක් කරනවා. විශේෂයෙන්ම ඈත එපිට ගම්මානවල ප්‍රාදේශීය මාධ්‍යවේදී මහත්වරු ඇතම් වෙලාවට අව්වේ වැස්සේ එහෙම නැත්නම් රාත්‍රී ආහාර ඇතුව නැතුව මෝටර් සයිකල් වලින් දුරබැර ප්‍රදේශවල ගිහිල්ලා පමණක් වෙලාවට අලිහානි අලි කරදරවලට පවා ලක් වෙච්ච වෙලාවල් අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කරන මෙහෙවර තමයි කොළඹ ප්‍රදේශයේ ඉඳලා මාධ්‍ය මධ්‍යස්ථාන ඉඳලා රටට එළි දක්වන්නේ. ඒ නිසා ඒ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන්ගේ පවුල් දරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ඒ වගේම ඒ අයට රක්ෂණ ආවරණයක් ලබා දෙන්න ගරු අමාත්‍යතුමනි ඔබතුමා කටයුතු කරනවා නම් ඉතාම හොඳ කටයුත්තක් විදියට මම මේ වෙලාවේ යෝජනා කරන්න කැමැති. ඒ සඳහා අපි අපේ සියලුම සහයෝගවල් අමාත්‍යංශයේ විදියට අපි ලබා දෙන්න මේ අවස්ථාවේදී එකඟයි කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා නැවත වතාවක් මගේ කතාව අවසන් කරන්න මත්තෙන් ගරු නීතිච්ච නිමල් සිරිපාල සිල්ලා ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරලා අපි පොළොන්නරු දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවල සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ප්‍රදේශවාසී ජනතාවගෙන් අපේ හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මේ අවස්ථාවේදී සභාගමේ නොසිටියත් විශේෂ කටයුත්තක් සඳහා එතුමා පොළොන්නරු සිටියත් අපේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ නායකතුමා මට ඔබතුමාට සුභාසින්සන ප්‍රාර්ථනා කරන්න කිව්වා. අපේ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත්
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් ඉතුරු
තියෙනවා. මම අවසන් කරන්නම් ගරු සභාපතිතුමා. විශේෂයෙන්ම මම තවත් යෝජනාවක් කරන්න කැමතියි. ඇත්තරම අපේ ගරු ශාන්ත බණ්ඩාර අමාත්‍යතුමා වගේ තරුණ අමාත්‍යවරයෙකුට තියෙන තැපැල් අමාත්‍යංශයේ වගකීම වගේම ඊට එහා ගිය වගකීමක් දීලා හොඳ දක්ෂ වැඩ කරන්න පුළුවන් තරුණ අමාත්‍යවරු දෙන නිසා ඒ ගැනත් අපේ රජයට අපේ ජනාධිපතිතුමාට මම නෙතට අවධානය යොමු කරමින් 2024 අයවැය ඉතා සාර්ථකව අපිට පුළුවන් විදියට රටට යහපතක් විදියට අපේ ජනතාවට රටට යහපතක් වෙන විදියට ක්‍රියාත්මක කරන්න සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන්නේ කියන ඉල්ලීම කරමින් අපි ඔබ එකතු වෙලා මේ කටයුත්ත ඉතා සුවෝදව අපේ රට ගොඩගන්න තැනට කටයුතු කරමු කියන පණිවිඩය සිහිපත් කරමින් මුලසුනී ගරු සභාපතිතුමනි අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රමනි. මීළඟට එස් අඩෙක්කලනාදන් මන්ත්‍රමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
நன்றி தலைமைதாங்கும் உறுப்பினர்களே, உண்மையிலே இன்று நடைபெற்றுக் கொண்டிருக்கின்ற துறைமுகங்கள் கப்பல் துறை மற்றும் விமான சேவைகள் அமைச்சு வகுசன ஊடக அமைச்சு தொடர்பான கருத்துக்களை கூறுவதிலே மற்றொரு மகிழ்ச்சி அடைகிறேன். நான் முதல்ல அமைச்சர் சீனிய அமைச்சரிடம் நன்றி சொல்ல விளைகிறேன். காரணம் என்னவென்றால் மன்னார் பெரிய சர்வீஸ் ராமேஸ்வரம் மன்னார் பெரிய சர்வீஸ் அது சம்பந்தமாக உங்களுடைய கருத்தை தனியார் துறைக்கு விட்டதாக அது கேபினட்டிலே அது சம்பந்தமான உங்களுடைய கருத்து இருப்பதாகவும் இங்கு எடுத்து கூறினீர்கள். அதிலே உண்மையிலே நான் நன்றி சொல்ல கடமைப்பட்டிருக்கின்றோம். எங்களை பொறுத்தமட்டிலே இந்த முதலீட்டாளர்களை நாங்கள் கண்டுபிடித்து நிச்சயமாக இந்த தலைமன்னார் ராமேஸ்வரம் பரி சேவை கப்பல் சேவையை செய்வதற்கான முயற்சிகளை மேற்கொள்ளுவோம். அந்த வகையில் உங்களுக்கு நான் நன்றி சொல்ல விளைகிறேன் அமைச்சர் அவர்களே. அடுத்தபடியாக ஊடகத்துறையை எடுத்துக்கொண்டால் முதல்ல தமிழ் சிங்கள ஊடகவியலாளர் படுகொலை செய்யப்பட்ட தமிழ் சிங்கள ஊடகவியலாளர்கள் காணாமல் ஆக்கப்பட்ட ஊடகவியலாளருக்கு எனது அஞ்சலியையும் அந்த காணாமல் ஆக்கப்பட்டவர்களுடைய அவர்களை கண்டுபிடிக்கின்ற இந்த படுகொலை செய்யப்பட்ட ஊடகவியலாளர்களுக்கு நீந்தி வழங்குகின்ற முறையிலே பல தாமதங்கள் ஏற்பட்டிருக்கிறது. அதை உடனடியாக நிவர்த்தி செய்ய வேண்டும் என்று எங்களுடைய அமைச்சரிடம் கௌரவ பந்துல குணவர்த்தன அமைச்சரிடம் நான் இதை வினயமாக வேண்டிக் கொள்ள விளைகின்றேன். அது சம்பந்தமாக சில கருத்துக்களை சொல்லலாம் என்று நினைக்கின்றேன். இங்கு பல பேர் இந்த ஊடகத்துறையினுடைய எங்களுடைய ஊடகவியலாளர்களுடைய செயல்பாடு சம்பந்தமாக இறுதியாக பேசிய நாடாளுமன்ற உறுப்பினர் கூட சொன்னார்கள், தூர இடங்கள், குழந்தைகள், மனைவி வைத்துக்கொண்டு இந்த செய்தியை சேகரிப்பதற்காக பல தூர இடங்களுக்கு சென்று வருகின்ற எங்களுடைய ஊடகவியலாளர்கள், குறிப்பாக அமைச்சர் அவர்களே, இந்த எங்களுடைய வடக்கு கிழக்கிலே இருக்கின்ற ஊடகவியலாளர்கள் என்ன செய்தி என்றாலும் சென்று சேகரிக்கின்ற நிலை வருகின்ற போது சந்தேகத்தின் அடிப்படையிலே பார்க்கின்ற ஒரு சூழல் காணப்படுகிறது. அது எந்த நிகழ்வுக்கு சென்றாலும் அவர்களையும் சந்தேகப்படுகின்ற, அவர்களுக்கும் வழக்கு தொடர்கின்ற ஒரு நிலைப்பாடு தொடர்ச்சியாக காணப்படுகிறது. ஆகவே ஊடகவியலாளர்களுடைய பாதுகாப்பு சம்பந்தமாக அண்மையிலே அவர்களுடைய அந்த ஊடக சுதந்திரம் வேண்டுமென்ற ரீதியிலே வவுனியாவிலேயும் ஒரு கவன ஈர்ப்பு போராட்டத்தை மேற்கொண்டிருந்தார்கள். அந்த வகையிலே இந்த ஊடகத்துறை என்பது கூடுதலாக நான் நினைக்கின்றேன் இலங்கை பூராகும் அந்த துறையிலே கூடுதலாக நல்லவர்கள் சொற்பமாக கெட்டவர்கள் இருக்கலாம். இந்த நல்லவர்களை பார்க்கின்ற போது பல தியாக சிந்தனையோடு தான் இந்த தகவல்களை சேகரிக்கின்ற அல்லது தங்களை உயிரை கூட சொற்பமாக அதாவது மதிக்காமல் தங்களுடைய உயிர் போனாலும் பரவாயில்லை என்று இந்த தேசத்தினுடைய நலனுக்காக தங்களுடைய செய்திகளை சேகரிக்கின்ற எங்களுடைய ஊடகவியலாளர்கள் மதிக்கப்பட வேண்டும் என்பது என்னுடைய கருத்து. அண்மையிலே ஒரு சட்டம் கொண்டு வருவதற்கான பேச்சுவார்த்தைகள் பேசப்பட்டது. உண்மையிலே அது ஒரு அடக்குமுறையை கொண்டு வருகின்ற ஒரு சட்டமாக சட்டமாக இருக்கிறது. அதை கவனத்தில் எடுக்க வேண்டும். இந்த விடயத்திலே நான் ஒரு வேண்டுகோளை விடுக்கின்றேன். எங்களுடைய வடக்கு கிழக்கிலே இருக்கின்ற ஊடகவியலாளர்கள் எந்த சலுகையும் இல்லாதவர்களாக இருக்கிறார். இப்பொழுது வீட்டுத் திட்டம் அவர்களுக்கு வழங்கப்பட வேண்டும், இந்த காப்புறுதி அவர்களுக்கு வழங்கப்பட வேண்டும். அதே போல இங்கே பல இடங்களிலே கொழும்பு நகரத்திலே எனக்கு தெரியவில்லை, ஆனால் அவர்களுக்கு அந்த வசதி வாய்ப்புகள் செய்து கொடுப்பதாக சொல்லப்படுகிறது. அது எந்த அளவிற்கு எனக்கு தெரியவில்லை, ஆனால் இந்த ஊடகவியலாளர் சமனாக மதிக்கப்பட வேண்டும் என்பது எங்களுடைய கருத்தாக இருக்கிறது. உண்மையிலே பல ஊடகவியலாளர்கள் கொல்லப்பட்டிருக்கிறார்கள், அவர்களுக்கு நீதி வேண்டி உங்களுடைய உண்மையிலே அமைச்சர் அவர்கள் மிக இந்த விடயத்திலே தன்னுடைய செயல்பாட்டை மிக நேர்த்தியாக செய்கின்ற ஒரு சூழலிலே எங்களுடைய ஊடகவியலாளர்கள் அவர்களுடைய குடும்பங்கள் நல்ல முறையிலே வாழ வேண்டுமென்றால், உதாரணத்திற்கு நீங்க செய்கின்ற நல்ல விடயங்களை கூட ஊடகவியலாளர்கள் தான் வெளியிலே காட்டுகின்ற ஒரு சூழல் இருக்கிறது. அவை அப்படி காட்டுகின்ற போது அது மக்களிடம் செல்லுகின்ற போது அதன் மதிப்பு உங்களுக்கு தான் கிடைக்கிறது, அந்த ஊடகவியலாளருக்கு இல்லை. ஆகவே அந்த ஊடகவியலாளர்கள் ஒரு நல்ல விஷயங்களை செய்கின்ற போது அவர்களை ஊக்குவிக்கின்ற, அவர்கள் காயப்படுகின்ற போது அல்லது அவர்கள் மரணம் அடைகின்ற போது அவர்களை கவனிக்கின்ற பொறுப்பு இது அரசாங்கத்திடம் இருக்கிறது. ஆகவே அந்த அரசாங்கம் நாங்கள் இருக்கிறோம் உங்களை காப்பாற்றுகின்ற ஒரு சூழலை நீங்கள் உருவாக்க வேண்டும். அந்த ஊடகவியலாளர்கள் அரசாங்கத்தை எதிர்த்து எழுத முடியும், அதாவது அரசாங்கத்திற்கு நல்ல விடயங்களை ஆதரித்து எழுத முடியும். ஆகவே அவர்களை நடுநிலைமையாக பார்க்கின்ற ஒரு நிலை உண்டு பண்ணப்பட வேண்டும். ஆகவே இந்த விடயத்திலே அமைச்சர் அவர்கள் இந்த ஊடகவியலாளர் சம்பந்தமாக பொதுவான கண்ணோட்டத்தில் உங்களை தவறாக எழுதினாலும் கூட அது அவர்களுடைய ஒரு நேர்த்தியான ஒரு சரியா தனக்கு அவர்கள் சரியாக இந்த நாட்டிலே மக்களுக்கு சொல்ல வேண்டிய விடயங்களை சொல்லுகிறார்கள் என்று ஏற்றுக்கொள்ள வேண்டுமே ஒழிய நாங்கள் அதற்கு ஒரு பழிவாங்குகின்ற சூழலை உருவாக்கக்கூடாது. எப்பொழுதும் எங்களுடைய ஊடகவியலாளர்கள் தங்களை தியாகம் செய்கின்ற, தங்களை ஒறுத்து தங்களுடைய குழந்தைகளை தங்களுடைய மனைவி பிள்ளைகளை கூட கவனத்தில் எடுக்காது செயல்படுகின்ற எங்களுடைய ஊடகவியலாளர்களை இந்த அரசாங்கம் நல்ல முறையிலே கவனிக்க வேண்டும். அதற்கான ஒத்துழைப்பையும் நாங்கள் தர தயாராக இருக்கிறோம். அந்த வகையிலே உங்களுடைய செயல்பாடுகள் எங்களுடைய ஊடகத்துறை மீது சரியான நேர்த்தியான கண்ணோட்டத்தை நீங்கள் செலுத்த வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ வெரி மச். மீனாயர கார் விபாக்ச நாயகத்துமா
ஸ்தூதி. கதாபாத்திரம்லயே புதுமாகிங் පැහැදිලි කිරීමක් කරගන්න බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. අමතිතුමා, මේ කෙහෙලිය අමතිතුමා ජනමාධ්‍ය අමතිතුමා හැටියට කටයුතු කරන කාලේ ජනමාධ්‍යවේදීන්ට ලබා දීලා තිබෙනවා මේ ප්‍රිවිලේජ් කාඩ් කියලා කාඩ් එකක්. මේකේ පිටපතක් තියෙනවා මන් ළඟ. මම ඒක හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. විශේෂයෙන්ම ඒ කාඩ් එක ප්‍රිවිලේජ් කාඩ්, ඒ කියන්නේ විශේෂ වරප්‍රසාද ලබා දෙන කාඩ් එකක් කියලා විශේෂයෙන්ම අදහසක් දුන්නා. මේ ඒකෙන් බහණ්ඩ ගන්න පුළුවන්, ෆුඩ් සිටි එකෙන් බහණ්ඩ ගන්න පුළුවන් යනාදී මොකක් හරි එහෙම වැඩසටහනක්. හැබැයි මේ මේක තාම එහෙම ෆුඩ් සිටි එකවත් එහෙම ආයතනයක්වත් ඒක පිළිගන්නේ. මේකට කියන්නේ ප්‍රිවිලේජ් කාඩ්. මම මේක හැන්සාර් ගත කරනවා, සභාගත කරනවා. ඔබතුමාටත් මම පිටපතක් එවන්නම් මේක ගැන හොයලා බලලා. මොකද ජනමාධ්‍යවේදී තුමන්ලා වැරදි මතයක සිටිනවා, මේ මෙහෙම කාඩ් එකක් දුන්නා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව. දෙවෙනි කාරණාව තමයි ජනමාධ්‍යවේදීන්ට රක්ෂණයක් ලබා දුන්නයි කියලා කියනවා. දැන් ඒක සම්පූර්ණයෙන්ම නතර වෙලාලු. ඒක ගැනත් ඔබතුමා හොයලා බලන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීතුමන්ලට ණය, නිවාස, වාහන දෙනවා කියලා ඔහොම යෝජනා ගණනාවක් විවිධ අයවැය කතා තුළ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් ජනමාධ්‍යවේදීතුමන්ලම මට කියනවා මේ කිසිවක් ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. ඒතර ජනමාධ්‍යවේදීතුමන්ලා කියන කාරණාවදී විශේෂයෙන්ම ආයතනයත් සමග ඍජුව කටයුතු කරන ජනමාධ්‍යවේදිනුත්, ඒ වගේම ඔබතුමා දන්නවා මේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් කියලා වැදගත් කොට්ටාසයක් ඉන්නවා. ඒ අයටත් මේ වරප්‍රසාද ටික ලබා දෙන්නේ කියන යෝජනාව ජනමාධ්‍යවේදීතුමන්ලා ඉදිරිපත් කළ තිබෙනවා. මම හිතුවා මේ අවස්ථාවේ ඔබතුමාට මේක ඉදිරිපත් කරන්නට ඕනේ කියලා. මේ කරුණු කාරණා පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු බඳුරු ගුණන් නමතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු විපක්ෂ නායකතුමා, කියන කරුණු වල සමහර දේවල් මම සොයා බලන්න ඕනේ. මොකද මම දැනුයි දැනගත්තේ ප්‍රිවිලේජ් කාඩ් පතක් දීලා තිබුණා කියලා. ඒ පිළිබඳව සොයා බලලා එහෙම ප්‍රිවිලේජ් කාඩ් පතක් දෙන්න පුළුවන් නම් පුද්ගලිකාංශය හා අනිත් අය සමග සාකච්ඡා කරලා මම එය වහම සොයා බලලා ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කියන එක ඇත්ත. පසුගිය කාලය තුලදී රක්ෂණ වාරිකය රක්ෂණයක් ලබා දුන්නා. මේ අවුරුදු වලදී අපි ඒ සඳහා ඉල්ලින් කළත් වාරිකය ගෙවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශයට මේ තත්ත්වය තුල ලැබිලා නැහැ. ඒ නිසා අපි බොහෝ මුදල් කරුණු කාරණා විශාල ප්‍රමාණයක් කප්පාදු වෙලා තියෙනවා සෑම අමාත්‍යාංශයකම, අපේ විතරක් නෙමෙයි සියලුම අමාත්‍යාංශවල. ඒ නිසා තමයි ඒ රක්ෂණය කරගන්න බැරි වෙලා තියෙන්නේ මූල්‍ය ප්‍රතිපාදන නැති නිසා වාරික ගෙවන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දැනට UNDP ආධාර යටතේ 450ක් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දිස්ත්‍රික්ක 9ක පුහුණුවී කටයුතු සඳහා උදව් කරනවා. අපි රක්ෂණාවරණයක් හා වෙනත් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීම පිළිබඳ මම නම් පොරොන්දු වෙලා නැහැ. මොකද හේතුව මේ තිබෙන ආර්ථික අර්බුදයේ තුල විශේෂයෙන් COVID-19 වසංගතයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක්, මේ මුදල් පිළිබඳ අමාත්‍යාංශයට මුදල් වෙන් නොවීම පිළිබඳ ප්‍රශ්නයක් නිසා බොහෝ ඵලදායි යෝජනා තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න ක්‍රමයන් නැතිකම තුල තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඒ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ තියෙන අර්බුදය මම පිළිගන්නවා. ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. ඔවුන් කරන වැඩවලට විතරයි මුදල් ලැබෙන්නේ. ඔවුන්ට රක්ෂණ ආවරණයක් නැහැ. මේ ඒ ටික ඇත්ත. ඉතින් ඒ සඳහා අපි ඉදිරියේදී මේ තත්ත්වය යහපත් වුණාම අපි ඒ සඳහා මැදිහත් වෙන බව මම සඳහන් කරන්න කැමැතියි.
බොහොම ස්තුතියි මහත්මයානි. මීළඟට ගරු උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
කාර්ක සභා ගරු සභාපතිතුමනි, වරාය හා නාවික අමාත්‍යංශයත් ජනමාධ්‍ය අමාත්‍යංශයත් සම්බන්ධයෙන් අයවැය කාර්ක සභා අවස්ථාවේදී කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීමට බොහොමත්ම ස්තුතියි. මුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරවුවොත් ගරු අමාත්‍යවරයාත් ඉන්න අවස්ථාවේ විශේෂයෙන් අපි මොද අපි මේ තම අපේ රටේ ගුවන් සේවයට අපි ආදරය හැමෝම. මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ අපි දැන් අත්විඳිනවා මේ තරගකාරී ගණන් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ගාස්තු වැඩිවීම හේතුවෙන් ඒ තරගකාරීත්වය තුළ අපිට තියෙන අවස්ථා අහිමි වෙලා ගිහිලා තියෙනවා. සමහරවිට ශ්‍රී ලාංකිකයන් කැමති තමන්ගේ ගමනාන්තයේ දෙවෙනි ගමනාන්තයේ වෙන ගුවන් යාන සේවාවක් ලබාගෙන හෝ ශ්‍රී ලංකාවෙන් යන ටික ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ යන්න. මේ අඩුපාඩු ප්‍රමාද වීම ඔක්කොමත් දරාගෙන තමන්ගේ සන්නාමයේ දේශීය සන්නාමයේ හින්දා ඒ තියෙන ආඩම්බරයේ හින්දා. හැබැයි මේ අද තියෙන තරගකාරී මිලමුදල් ප්‍රශ්නත් ඒ සියල්ලමත් එක්ක මේ ගුවන් ගමන් ගාස්තු වැඩිවීම මම හිතන්නේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විනාශ වෙන්න බලපාලා තියෙන තවත් එක් කරුණක්. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා හිතනවා. මේක පුද්ගලීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ සියල්ලම පැත්තකින් තියලා පළමු අවධම මොකද අපිම දැකලා අත්විඳලා තියෙන සමහර ගුවන් යාන බොහොම හිස් වෙලා ඉන්නේ ලංකාවට එනකොට. මේක හරි අපරාධයක්. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන් මාධ්‍ය වේදිකා සහ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් රජයේ විසින් යොමු කළ යුතුයි. දැන් ජනවාරි මාසේ ඉඳලා අලුත් වැඩ බද්දත් එක්ක මම හිතන්නේ නැවත සිනමා කර්මාන්තයේ සහ මුද්‍රණ කර්මාන්තයේ විශාල ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද මේ රටේ ජනමාධ්‍ය වේදීන් සුරක්ෂණය සම්බන්ධයෙන් අපි හැමදාම කතා කරාට ක්‍රියාත්මක වෙලා නැහැ. ඔවුන් ඇත්තටම ඔවුන්ට අවම වශයෙන් ඔවුන්ගේ ගමන මාධ්‍ය කටයුතු සඳහා ඒ අවශ්‍ය රැකවරණයේ සුරක්ෂණය ඒ වගේම විශ්‍රාම මේක සුරක්ෂණය මේ සියල්ලම ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම ගරු අමාත්‍යතුමනි 1971 අංක 47 දරන චිත්‍රපට සංස්ථා පනත මේක 1980 අංක 45 පනතෙන් සංශෝධනය වෙනවා. හැබැයි අපේ සිනමා කර්මාන්තය පිළිබඳ ඔබතුමාගේ විෂයපතේ යටතේ තියෙන්නේ සිනමා කර්මාන්තය පිළිබඳ ඔබතුමත් ලංකාවට කීර්තිය ගෙනාපු නිෂ්පාදකවරයෙක්. ඉතින් ඇත්තටම අද වර්තමානයේ ක්‍රියාත්මක වන තත්ත්වය තුළ මේ ජනතාවට සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව අහිමිවෙමින් යනවා. ඉතාම ශීඝ්‍රයෙන් මම මහනුවර ප්‍රදේශය ගැන කිව්වොත් මහනුවර දිස්ත්‍රික්කය ගැන කිව්වොත් අපි ප්‍රධාන සිනමා ශාලා 8ක් තිබ්බා. ඕඩියන් සිනමා ශාලාව තිබ්බා, වේල් සිනමා ශාලාව තිබ්බා, වෙම්ලි තිබ්බා, රීගල් තිබ්බා. ඒ වගේම තව අපේ තුසිත සිනමා ශාලාව පේරාදෙණියේ මේ සියල්ලම දැන් වැහිලා ගිහිල්ලා. වේල්ස් එක වැහිලා එතන රතගාලක් ඇවිල්ලා. ඕඩියන් එක වැහිලා හෝටලයක් ඇවිල්ලා. තර රීගල් එක වැහිලාද එතන කම්ප්ලෙක්ස් එකක් එනවා කියලා කියනවා. නමුත් දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට වෙම්බ්ලි සිනමා ශාලාව වැහිලා. එතන ජනතාවට අද සිනමා පටයක් බලන්න තියෙන ගරු අමාත්‍යතුමනි කටුගස්තොට තියෙන සීගිරි සිනමා ශාලාවේ පමණයි.
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමා, ඊට වැඩගත් කරුණක් සඳහන් කරන්නේ මෙහෙම සිනමා ශාලා මුළු දිවයින පුරාම වැහිලා තියෙනවා ඊට විශාල වශයෙන්. අපි අලුත් සිනමාව පිළිබඳ සිනමා සංවර්ධන කොමිෂන් සභා පනතක් පනත් කෙටුම්පතක් සකස් කරලා අවසන් කරලා තියෙනවා. ලබන වර්ෂයේදී අපි රට වශයෙන්ම පාසල් මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින්, ගම් මට්ටමින්, බිම් මට්ටමින් සිනමාව පිළිබඳ අලුත් ප්‍රබෝධයක් ඇති කරගන්න වෙනවා. දැනට පසුගිය කාලේ කඩාවැටලා තියෙන තත්ත්වය ගැන අලුත් උත්තේජකයක් එක්ක අලුත් තාක්ෂණයත් එක්ක තමයි පිළිතුරු සොයන්න ඕනේ. දැන් ඔබතුමා දන්නවා මහනුවර නගරේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ අලුත් පාසුකම් සහිතව සිනමා ශාලා හැදුවොත් ඒවට සෙනඟ ඉන්නවා. වන් ගෝල් පේස් වලත් ඒ වගේ ඒ තාක්ෂණයේ නවීකරණයත් එක්ක අපි එවැනි වැඩපිළිවෙලක් 2024 වර්ෂයේදී කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු අමාත්‍යතුමනි, ඒ දැක්වීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. හැබැයි මේ ග්‍රාමීය ජනතාවට මේ සිනෙප්ලෙක්ස් වල ෆිල්ම් බලනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. පවුලක් එක්ක ගිහිල්ලා 5 දිනක් පවුලේ දරුවොත් එක්ක ගිහිල්ලා සිනමා ශාලාවක සිනමා පටයක් නරඹන්න ගියොත් මම හිතන්නේ මාසේ කාලා බිල ඉවරයි. එතන ගිහිල්ලා පොප්කෝන් පැකට් එකක් ගත්තට රුපියල් 1200ක් විතර වියදම් වෙනවා. හැබැයි මේ ගමේ තිබ්බ චිත්‍රපට ශාලාව ඉස්සර මට මතකයි කුණ්ඩසාලේ සැම්පන් එකේ ෆිල්ම් බලලා කොල්ල රෑ එකට පාරේ කෑ ගහ ගියේ. හැබැයි ඒව නැවතුණාට පස්සේ නැවතත් එම ස්ථානවල සිනමා ශාලාවක් නැති වුණේ නැහැ. මේකට කාරණා දෙකක් බලපන්. නිර්මාණවල තියෙන මේ හීනතාවය, ඒ වගේම ජනප්‍රිය මේ නිෂ්පාදන බිහි නොවීම. හැබැයි දැන් ඔබතුමාම දන්නවා නිවුස් පේපර් සිනමා පටය, ජැක්සන් ඇන්තනිගේ සිනමා පට, ආචාර්ය සෝමරත්න බාලසූර්ය මේ සෝමරත්න දිසානායකයන්ගේ සිනමා පට, මේ සියල්ලම ජනතාව ආකර්ෂණය කරා. මේ ජනතාව ආකර්ෂණය කරගෙන යන සිනමා පට තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වගකීම තියෙනවා. මොකද මේ තුලින් තමයි සිනමාශාලා පුරවන්න පුළුවන් වෙන්නේ. හැබැයි ගමේ අහිංසක කොල්ලු ගැටයට, ගමේ අහිංසක තරුණයාට, එහෙම නැත්නම් ගැමියාට ගිහිල්ලා බලන්න පුළුවන් සිනමාශාලා නැහැ, ගම්වල සිනමාශාලා නැහැ. ඉස්සර හැබැයි මේ කල්චර් එක තිබ්බ එදා ගැලරියේ ඉඳලා විසිල් ගහපු, එදා ගැලරියේ ෆිල්ම් එකක් හතර පහ පාරක් බලපුවා හින්දා තමයි සිනමා රජවරු රජිනියන් මේ රටේ බිහි වුණේ.
ඔගරු ඇමතුමා,
ඔබතුමාගේ යෝජනාවට අනුව ගම්මට්ටමේ ඇතුළට ගිහිල්ලා සිනමා පෙන්වන්න පුළුවන් ජංගම විදියට වීල් සිනමා කියලා මේ රථයකින් ගිහිල්ලා ගමට පෙන්වන්න පුළුවන් ක්‍රමයක් ගැනත් වැඩපිළිවෙලක් කල්පනා කරගෙන යනවා. උදව් කරන්න අපි ගමට සිනමාව ගෙනියන්න ඔබතුමල්ලත් එක්ක එකතු වෙලා වැඩක් කරමු.
ඒ ජංගම සිනමා ශාලා පිළිබඳ අවධානය යොමු කිරීමත් හොඳයි. මොකද 1950 වකවානුවේ එහෙම ජංගම සිනමා ප්‍රදර්ශන ක්‍රමවේදයක් තිබ්බා මේ රටේ. ඉතින් ඇත්තරම මම හිතන්නේ අපි මේ සියල්ලම ඒකරාශී කරගෙන, මොකද HR ජෝතිපාලලා, ඇන්ජලින් ගුණතිලකලා, ලතා වල්පොල්ලා සමාජගත වුණේ මේ සිනමාව හරහා. මොකද ඔවුන්ගේ ගායන ජනතාව රසවින්ද සිනමාපට බලලා දැන් අද බොහෝ විට සමහර සිනමාපට නිෂ්පාදනය කරන්නේ DVD කැටියට, එහෙම නැත්නම් රූපවාහිනී ප්‍රදර්ශනයට පමණයි. ඒතර එහෙම සිනමාපට ඔස්සේ නිවැරදි රසාස්වින්දනයක් ජනතාවට ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ හින්දා මේ කලාකරුවෝ නිර්මාණය කරන්න, මේ කලාකරුවන් ප්‍රවර්ධනය කරන්න, ඔවුන්ගේ දැනුම ප්‍රවර්ධනය කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි විශේෂයෙන් අපේ අල්ලපු රට ඉන්දියාව දිහා බැලුවොත් අද තවමත් මහා ප්‍රමාණයේ සිනමා ශාලා සංස්කෘතියක් තියෙනවා. ඒ සිනමා සංස්කෘතිය තමයි බොලිවුඩේ අද කප් ගහලා තියෙන්නේ. ඒ සිනමා සංස්කෘතිය තුළ තමයි ඔවුන් රටේ ජාතිකත්වය, ජාති ආලේ මේ සියල්ලම ගොඩනගන්නේ. ඒ තුළ තමයි රටේ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති රටට ගෙනියන. නමුත් අපේ සිනමාව මං හිතන්නේ මේ බංකොලොත් වෙමින් යන සිනමාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විදිහට විශේෂ වැඩපිළිවෙලක් කරන්න වෙනවා. නවක සිනමාකරුවන්ට අතහිත දීම, සිනමා තාක්ෂණය හැමතැනටම දියුණු කිරීමේ වැඩගැක්ම තියෙනවා. ඒ වගේම අලුත් තාක්ෂණය ගෙනා යුතුයි. හැබැයි මේ තාක්ෂණය ගෙනීමත් සමගම පුද්ගලික අංශය මේකට සඳහා ක්‍රියාත්මක වෙනවා, කැප වෙනවා. හැබැයි පුද්ගලික අංශයත් එක්ක ඔවුන් වියදම් කරන මුදලත් එක්ක ඔවුන්ට විශාල මුදලක් අය කරන්න වෙනවා සිනමා පටයක් නැරඹීම වෙනුවෙන්. ඒතකොට එහෙමනම් අපිට කරන්න තියෙන්නේ රාජ්‍ය අංශයේ මැදිහත් වෙලා මේ අහිංසක ජනතාවට මේ සිනමා රසස්වාදය ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම. මේක විශේෂයෙන් වැදගත්
මේ විතරයත් විනාඩි දෙක කාලයක්.
Thank you. ඒ වගේම අපේ නිර්මාණ වේදීන්ගේ නිර්මාණ සොරාකෑම, මේකත් හරි භයානක ප්‍රශ්නයක්. අපේ ගායක ගායිකාවන්ට අවශ්‍ය මුදල් ගෙවීම පුද්ගලික නාලිකා හරහා සිද්ධ වෙනවද? ඒ වගේම රාජ්‍ය නාලිකා සඳහා වලින් ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ පටන් ගත්ත ඔබතුමා ඉන්නකොට මට මතකයි. ඒක තවදුරටත් සිද්ධ වෙනවද කියලා දැනගන්නත් කැමතියි. මොකද අපි මතකයි, ඒ වගේම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දමන්න පහුගිය කාලේ උත්සාහයක් ගත්තා. හැබැයි ඒ සඳහා මම ඔබතුමාත් එක්ක මැදිහත් වෙලා කතා කළා. ඇත්තට ඔබතුමා ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළේ වැඩසටහන නැවැත්තුවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිය ප්‍රකාශ කරන්නත් මේක අවස්ථාවක් කරගන්නා. මොකද ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා කියන්නේ මේ රටේ අලුතෙන් පිපෙන කැකුළු වලට සමාජගත වෙන්න තියෙන හොඳම ස්ථානය. පාසල් දරුවන්ට, තරුණයන්ට, තමන්ගේ ගමේ ඉඳලා තමන්ගේ කුසලතා ප්‍රවර්ධනය කරගන්න මේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සඳහා හරහා විශාල ශක්තියක් ලැබුණා. රජරට සේවය, මහනුවර සේවය, ඒ වගේම රුහුණු සේවය, ඒ සියල්ලම මේ රටේ සංස්කෘතිය, කලාව, සભ્યත්වය මේ සියල්ලම වර්ධනය කරන්න වැඩ කටයුතු කරා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන් මේ ජනමාධ්‍ය වේදීන් පුහුණු කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඔවුන් භාෂා හැසිරීම සම්බන්ධයෙන් ඉතාම කලින් තිබ්බ ඒ ප්‍රවීණත්වයේ ඒ කුසලතාවයේ නැහැ. සමහරලාට ප්‍රධාන මාධ්‍යවල මුල්පිටු සරසන වචන මම හිතන්නේ ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුව තුලවත් කියන්න හැකියාවක් නැහැ. මොකද ඔවුන් ජනතාව ආකර්ෂණය කරගන්නේ තමන්ගේ පුවතර ආකර්ෂණය කරගන්න මේ රස්තියාදු වචන, එහෙම නැත්නම් අසභ්‍ය වචන භාවිතා කරමින් මාධ්‍යකරණයේ යෙදීම අපි දැන් දැකලා තියෙනවා. එහෙනම් මේ ජනමාධ්‍ය කරුවන් තුළ තම ස්වයන් විනයක් ඇතිකරන්න, ඒ වගේම ජනමාධ්‍ය කරුවන්ට භාෂා ඥානය ලබා දෙන්න මේ සියල්ලම සඳහා පුහුණු වැඩපිළිවෙලක්, අඛණ්ඩව ක්‍රියාත්මක කරන පුහුණු වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද ප්‍රවීණ ජනමාධ්‍යවේදීන්ගේ ඇසුර ලබා දෙන්න ඕනේ, ඔවුන්ට ඒ වෙනත් රටවල තියෙන අත්දැකීම් ලබා දෙන්න ඕනේ. මේ සියල්ලම
කරන්නේ
අර 90 දශකයේ මේ රටේ ජනමාධ්‍ය සංස්කෘතිය බිඳ වැටෙන්න ගත්ත එක තවදුරටත් සෝදා පාළුවෙන් යන්න පුළුවන්. එහෙනම් ඒක නැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලමින් නවත්වනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවන්තුමනි. මිලකට ගරු ඉම්රාන් මහරුෆ් මන්තුම අපතර විනාඩි 11 කාලයක් තියෙනවා.
நன்றி சபை தலைவர் அவர்களே. முதலில் இன்று பாராளுமன்றத்திலே நடைபெற்ற இலங்கை பாலஸ்தீன் பார்லிமெண்டரி ஃப்ரெண்ட்ஷிப் அசோசியேஷனுடைய புதிய செக்ரட்டரியாக கௌரவ திலான் பெரேரா அவர்கள் தெரிவு செய்யப்பட்டிருக்கின்றார்கள். அவருக்கு என்னுடைய வாழ்த்துக்களை இந்திரத்திலே நான் தெரிவித்துக் கொள்வதோடு, குறிப்பாக இன்று விவாதிக்கப்படுகின்ற துறைமுகங்கள் மற்றும் கப்பத்துறை மற்றும் விமான சேவைகள் அமைச்சு, அதே போன்று வெகுசன ஊடக அமைச்சு சம்பந்தமான விவாதத்திலே சில கருத்துக்களை தெரிவிக்கலாம் என்று நினைக்கின்றேன். குறிப்பாக இன்றைய அமைச்சுக்களை பொறுத்தவரையிலும் இந்த அமைச்சினுடைய விவாதத்திலே பேச கிடப்பே உண்மையிலே ஒரு சிறப்பான ஒரு விடயமாக கருதுகின்றேன். ஏனெனில் காலஞ்சென்ற என்னுடைய தந்தை எம்இஎச் மௌரூஃப் அவர்கள் 1989 முதல் 1994 வரையிலான காலப்பகுதியிலே இராஜாங்க அமைச்சராக இருந்து இந்த நாட்டுக்கு பல சேவையாற்றியது இந்த துறைமுகங்கள் மற்றும் கப்பற்துறை அமைச்சின் மூலமாக. ஆகையால் இதில் பேச கிடைத்தமீட்டு மகிழ்ச்சி அடைவதோடு குறிப்பாக இயற்கை நமது நாட்டுக்கு வழங்கிய கொடைகளிலே ஒன்றுதான் எங்களுடைய திருகோணமலை துறைமுகம். பல நாடுகளினுடைய பார்வை இன்று எங்களுடைய இந்த திருகோணமலை துறைமுகத்திலே காணப்படுகின்றது. பல நாடுகளுடைய பார்வைகள் திருகோணமலை துறைமுகத்தின் மீது இருக்கும் பொழுது நமது நாட்டு அரசாங்கத்தினுடைய பார்வை மாத்திரம் திருகோணமலை துறைமுகத்திலே இல்லாதது உண்மையிலே ஒரு வேதனை அளிக்கின்றது, கவலை அளிக்கின்றது. கடந்த காலங்களிலே நாம் இந்த திருகோணமலை துறைமுகத்தை பயன்படுத்தி எந்த வகையில் பிரயோசனம் அடைந்திருக்கின்றோம், அதனுடைய அபிவிருத்திக்கு எந்த வகையில் செயல்பட்டிருக்கின்றோம் என்ற கேள்வி என்பது ஒரு கேள்விக்குறியாக காணப்படுகின்றது. இதே துறைமுகம் தென்பகுதியிலே அமைந்திருந்தால் இன்று அதனுடைய கதையே வேறதாக இருந்திருக்கும் என்பது எல்லோருக்கும் தெரிந்த ஒரு விடயமாக காணப்படுகின்றது. இருக்கின்ற துறைமுகத்தை பயன்படுத்தி வருமானத்தை அதிகரிப்பதை விட்டுவிட்டு இல்லாத துறைமுகத்துக்காகவும் கப்பல் வராத துறைமுகத்துக்காகவும் பில்லியன் கணக்கிலான வெளிநாட்டு கடன் வாங்கி செலவழிப்பது உண்மையிலே ஒரு வீணான ஒரு செயற்திட்டமாக காணப்படுகின்றது. இத்துகை அதாவது நம் நாடு பாரிய பொருளாதார நெருக்கடியை முகம் கொடுப்பதற்கு இவ்வாறான பிரயோசனமற்ற வருமானம் இல்லாத அபிவிருத்தி திட்டங்கள் ஒரு பிரதான காரணமாக காணப்படுகின்றது. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, திருகோணமலை துறைமுகம் கட்டாயம் அபிவிருத்தி செய்யப்பட வேண்டிய ஒரு துறைமுகமாக காணப்படுகின்றது. இத்துறைமுகம் ஒரு காலத்தில் இலங்கையின் முழு தேவையையும் பூர்த்தி செய்ய ஒரு துறைமுகமாக காணப்பட்டது. ஏற்றுமதி இறக்குமதி முழுமையான பங்களிப்பை வழங்கிய இந்த துறைமுகம் அரேபியர், ஒல்லாந்தர், போர்த்துக்கேயர், ஆங்கிலேயர் என பலருக்கும் இத்துறைமுகத்தினுடைய பயன்படுத்தியிருக்கின்றார்கள். அரபியர்கள் 1000 வருடத்துக்கு முன்னர் இத்துறைமுகத்தின் மூலமாக தமது வியாபார நடவடிக்கைகளை மேற்கொண்டிருக்கின்றார்கள் என்பது வரலாறு காணப்படுகின்றது. அதே போன்று ஆதாரங்களும் காணப்படுகின்றது. கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த வடகிழக்குக்கு மத்தியில் அமைந்திருக்கின்ற இந்த திருகோணமலை துறைமுகம் அபிவிருத்தி செய்தால் வடக்கில் பாரிய கைத்தொழில் பேட்டைகள் ஆரம்பிப்பதன் மூலம் இத்துறைமுகம் ஊடாக ஏற்றுமதி இறக்குமதிகளினை மேற்கொள்ள முடியுமான ஒரு இலகுவான மையமாக காணப்படும். துறைமுக அமைச்சர் அவர்கள் இந்த விடயத்தை கருத்தில் கொண்டு இதற்கான நடவடிக்கையை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, திருகோணமலை மாவட்டத்திலே சீனக்குடாய், கப்பத்துறை, முத்துநகர், சுமேதங்கபுர, லிங்கநகர், மட்கோ, பூம்புகார், சிங்கப்பூர், காவட்டிக்குடா, நாச்சிக்குடா, வெள்ளைமணல், கருமலையூற்று போன்ற பகுதிகளிலே சுமார் 30,000 மேற்பட்ட பொதுமக்கள் வசித்து வருகின்றார்கள். இங்குள்ள காணிகள் துறைமுக அதிகார சபைக்கு சொந்தமானது என 1984 வர்த்தமானி ஒன்று வெளியிடப்பட்டிருக்கின்றன. ஆனால் ஆங்கிலேயர் காலத்தில் இருந்து அங்கு வாழுகின்ற மக்கள் அங்கு வாழ்ந்திருக்கின்றார்கள். அவர்களுடைய வாக்குப்பதிவு ஆரம்பிக்கப்பட்ட காலத்தில் இருந்தே பலருக்கு அங்கு வாக்களிப்பதற்கான உறுதி வழங்கப்பட்டிருக்கின்றது. ஆகையால் இந்த விடயத்தையும் கருத்தில் கொண்டு முத்துநகர் கிராமத்திலே அரச வீட்டு திட்டம் அமைந்துள்ளது. குறிப்பாக 2004 முதல் கட்டிட நிர்மாண பணிகள் இப்பிரதேசத்திலே தடை செய்யப்பட்டுள்ளது. இப்பகுதிகளுடைய பகுதிகளில் இருக்கின்ற வீடுகளுக்கு குறிப்பாக மின்சாரம், அதே போன்று குடிநீர், அதே போன்று வீதிகள் அமைக்க முடியாத ஒரு நிலை காணப்படுகின்றது கௌரவ அமைச்சர் அவர்களே. ஆகையால் இந்த விடயத்திலே துறைமுக அமைச்சர் அவர்கள் இந்த விடயத்தை நிவர்த்தி செய்து அங்கிருக்கின்ற மக்களுக்கான இந்த தீர்வை பெற்றுத்தர வேண்டும் என்பதை கேட்டுக் கொள்கின்றேன். ஏனென்றால் இவர்கள் தொடர்ச்சியாக இவர்களுக்கு வழக்கு தாக்கல் செய்யப்படுகின்றது. இவர்கள் நீதிமன்றத்துக்கு சென்று இந்த வழக்கினை முகங்கொடுக்கின்ற காரணத்தினால் நாட்டு இப்ப இருக்கின்ற நிலையிலே அவர்கள் ஒரு பாரிய பிரச்சனையை முகங்கொடுக்கின்றார்கள். ஆகையால் இந்த விடயத்தை கவனத்தில் கொண்டு கௌரவ அமைச்சர் அவர்கள் அந்த விடயத்தை தீர்த்து வைக்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் இன்று விவாதிக்கப்படுகின்ற அமைச்சிலே எங்களுடைய ஊடக வெகுசன அமைச்சும் ஒரு அமைச்சாக காணப்படுகின்றது. குறிப்பாக இன்று இந்த உலகின் ஆட்சி மாற்றத்தை ஏற்படுத்திய சக்தியாக, ஆட்சி மாற்றத்தை தீர்மானிக்கும் சக்தியாக இன்று ஊடகங்கள் காணப்படுகின்றன. இன்றைய நவீன காலத்திலே வெகுசன தொடர்பு சாதனங்கள் இன்று கைகளுக்குள்ளே வந்திருக்கின்றன. இன்று வெகுசன ஊடகங்களை கைக்குள் வந்துவிட்டதனால் ஆட்சியாளர்களுக்கு, அதிகாரத்தில் இருப்பவர்களுக்கு ஒரு அச்ச நிலை ஏற்பட்டுள்ளது. இதனால்தான் சமூக ஊடகங்கள், வெகுசன ஊடகங்கள் அடக்குவதற்காக ஊடகவியலாளர்களையும் அச்சுறுத்துவதற்காக இவர்கள் சில முயற்சிகளை மேற்கொண்டு வருகின்றார்கள். ஒருவருக்கு சேறு பூசவும், இழுக்கை ஏற்படுத்தி செய்திகளை கட்டுப்படுத்துவதற்கும் முறையாக தற்போது சட்ட திட்டங்கள் உள்ள போதிலும் புதிய சட்டங்களை கொண்டு வந்து ஊடகங்களை கட்டுப்படுத்துவதற்குரிய நடவடிக்கைகளிலே அரசு ஈடுபடுகின்றது. ஆகையால் இந்த நடவடிக்கைகளை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். ஊடகங்கள் என்பது நடுநிலையாக செயற்பட வேண்டும், நடுநிலையாக நின்று செய்திகளை வெளியிட வேண்டும் என்பதுதான் எல்லோருடைய ஒரு எதிர்பார்ப்பாக காணப்பட்டாலும் நமது நாட்டிலே இன்று பல ஊடகங்கள், அதே போன்று ஊடகவியலாளர்கள் பக்கச்சார்பாகவும் இனவாதத்தை தூண்டுகின்ற விதமாகவும் இன்று செயல்படுகின்றது உண்மையிலே ஒரு கவலைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக இந்த விடயத்திலே ஒரு சிறந்த உதாரணமாக கடந்த ஈஸ்டர் தாக்குதலின் பின்னர் பல ஊடகங்கள் எப்படி நடந்து கொண்டது என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். குறிப்பாக தாடி வைத்து அபாயா அணிந்த முஸ்லிம்களை பயங்கரவாதிகளாக சித்தரித்தார்கள். சமையல் நடவடிக்கைகளுக்காக வீடுகளிலே, பள்ளி வாயல்களிலே, மதரசக்களிலே காணப்பட்ட மேசை கத்திகள் கூட பாரிய வாள்களாக பிரச்சாரம் செய்தார்கள். கருத்தடை கொத்து, கருத்தடை வைத்தியர், மலட்டுத்தன்மை ஏற்படுத்தும் உள்ளாடைகள், டொஃபிகள் என பிரச்சாரம் செய்து இனவாதத்தை கக்கியவர்கள் இந்த விடயத்தை எவ்வாறு கையாண்டது என்பதற்கு பிரதான உதாரணமாக காணப்படுகின்றது. இன்று சில ஊடகங்களும் ஊடகவியாளர்களும் நிகழ்ச்சி நிரலுடன், அதாவது எஜெண்டா முறையிலே செயற்பட்டுக் கொண்டிருக்கின்றார்கள். இன்று சிலர் தங்களை தங்களுக்கு வேண்டியவர்கள் கெட்டவர்களாக இருந்தால் ஆட்சியை கொண்டு வருவதற்காக சிலர்கள் தங்களுடைய அதாவது நல்லவர்களாக காட்டுகின்றார்கள். நல்லவர்களை கெட்டவர்களாக காட்டுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. இன்னும் சிலர் அரசியலுக்கு வருவதற்காக ஊடக நிறுவனங்களை ஆரம்பிக்கின்றார்கள். மேலும் சிலர் தமது அரசியலுக்காக ஊடகங்களை பயன்படுத்துகின்றார்கள். இதற்கு சிறந்த அண்மைய உதாரணம்தான் கடந்த காலங்களிலே இனவாத செயற்பாடுகளை முன்னெடுத்த ஊடக நிறுவனத்தினுடைய உரிமையாளர் அண்மையிலே ஒரு கட்சியை கூட ஆரம்பித்திருக்கின்றார். ஆகையால் இவ்வாறான ஊடகங்கள், ஊடகவியலாளர்கள் நாட்டினுடைய நிலைப்பாட்டையும் கருத்தில் கொண்டு சிறந்த முறையிலே வழிநடாத்தி செல்லுகின்ற ஒரு ஊடக சுதந்திரத்தை கொண்டு வர வேண்டும். ஏனென்றால் இந்த நாடு இன்று இந்த நிலைப்பாட்டை அடைந்திருக்கின்றது, அல்லது இந்த நாட்டினுடைய நிலைப்பாட்டை சரி செய்வது என்பது தனிய ஒரு அரசியல்வாதிகளால் மாத்திரம் செய்ய முடியாது, அல்லது அரசு அதிகாரிகள் மாத்திரம் செய்ய முடியாது. இவ்வாறான ஊடகவியலாளர்களும் ஊடகங்களும் ஒத்துழைப்பை வழங்குகின்ற சந்தர்ப்பத்தில் தான் இந்த நாட்டினுடைய இந்த நிலைப்பாட்டை திருத்தி எதிர்காலத்திலே ஒரு சிறந்த நிலைப்பாட்டை உருவாக்குவதற்கான ஒரு நிலையை உருவாக்க முடியும் என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். அதே போன்றுதான் இந்த வரவு செலவு திட்டங்களை நாங்கள் பார்க்கின்ற பொழுது இன்று ஆளும் தரப்பிலே இருக்கின்ற அமைச்சர்கள் உறுப்பினர்கள் எல்லாம் வரலாற்றிலே காணாத ஒரு வரவு செலவு திட்டமாக பேசுகின்றார்கள். எதிர்கட்சியிலே இருக்கின்ற உறுப்பினர்கள் எல்லாம் வரலாற்றிலே காணாத மோசமான வரவு செலவு திட்டம் இதுதான் என்று சொல்லுகின்றார்கள். ஆகையால் இவ்வாறு விமர்சிக்கின்ற நாங்கள் இந்த நாடு இந்த நிலையை அடைந்திருக்கின்ற எந்த நிலையிலே இருக்கின்றது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இந்த நாட்டிலே ஒரு பொருளாதார நெருக்கடி ஏற்பட்டு இந்த நாடு இன்று இவ்வாறான ஒரு சூழல் இருக்கின்ற சந்தர்ப்பத்தில் கூட இன்னும் எங்களுடைய அரசியல் லாபங்களுக்காக எங்களுடைய கட்சிகளை வளர்ப்பதற்காக நாங்கள் இந்த சூழலை பயன்படுத்துகின்றமே ஒழிய இன்றும் எங்களுடைய நாடு ஒரு நல்ல நிலையைக்கு கொண்டு வருவதற்கு யாரும் முயற்சிக்கவில்லை என்பதுதான் உண்மையான ஒரு ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் எல்லோருடைய ஒத்துழைப்பு இருந்தால்தான் இந்த நாட்டிலே எல்லாவற்றையும் சரியான முறையில் எடுத்துச் செல்ல முடியும் என்பதை இந்த இடத்திலே விளங்கிக் கொள்ள வேண்டும். ஆகையால் இந்த நேரத்திலே பேசுவதற்கு நேரம் தந்த உங்களுக்கு இந்த இடத்திலே நன்றியை கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன்.
சுதிகர் மந்துமணி மீனகட் கரு சாந்த பண்டார மந்துமா அபுத்துமாட்ட வினாடி குலக காலத்தியனம்
கரு சபாபத்துமணி மயில்லா சீட்டினாமே පිළිතුරු කතාව කිරීමට සඳහා අවශ්‍ය සෑහෙන කාලයක් ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ප්‍රධාන පාලන කුළුණු තුන
ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසනට පැමිණෙන්න.
ගරු රාජමැතිතුමා
විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධාන පාලන කුළුණු තුන වශයෙන් අපි සලකන්නේ විධායක ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. හැබැයි අද මේ වෙනකොට අපි දන්නවා මේ ප්‍රධාන කුළුණු තුනට තව සිවුවන කුළුණ හැටියට ජනමාධ්‍ය එකතු වෙනවා. අත මගේ පෞද්ගලික අදහස සිවුවන කුළුණක් නෙමෙයි දෙවන කුළුණ බවට මේ ජනමාධ්‍ය පත් වෙලා තිබෙනවා. මේ රටේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ වෙනස්කම් කරන්න උනත් බලපෑම් කරන්න උනත් තරම් අද මාධ්‍ය ඉතාම ප්‍රබල තැනක තිබෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපි රජයේ නියෝජනය කරන හැටියට ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට අපේ රාජ්‍ය මාධ්‍ය ආයතන කෙරෙහි අපි අවධානය යොමු කරනා වගේම ඒ රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් කරන සේවාව අගය කරනා වගේම මේ රටේ තියෙන පෞද්ගලික මාධ්‍ය ආයතන වලිනුත් අති විශාල සේවාවක් මේ රටට මාධ්‍ය ශේෂ්‍රයට ජන සම්නිවේදනයට සිදුවෙනවායි කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම අද විශේෂයෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, ඒ වගේම සමාජ මාධ්‍ය, අතත්්‍ය මාධ්‍ය ඒ සියල්ල ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සහ පණිවිඩ හොමාරු කර ගැනීම ආදී අති විශාල සේවාවන් සිදුවෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ සියලුම මාධ්‍ය ආයතනව ප්‍රධානීන්ට ඒ වගේම මේ මාධ්‍ය ආයතනවල සේවය කරන සහ ප්‍රාදේශීය වශයෙන් ඉන්න අපේ සියලුම මාධ්‍යවේදීන්ට අපේ ගෞරවයත් ස්තුතියත් මේ වෙලාවේදී විශේෂයෙන්ම පළ කරන්න අවස්ථාවක් කරගන්නට ඕනි. ජනසන්නිවේදනය මොහොතින් මොහොත වෙනස් වෙනවා. විශේෂයෙන්ම තාක්ෂණයත් එක්ක අද දියුණු වෙනවා. අපේ රටේ පුවත්පත් එකක් දෙකක් තිබුණේ ඊට පස්සේ පුවත්පත් ප්‍රමාණය වැඩි වුණා. ඒ වැඩිවීමත් එක්ක තරංකාරීත්වය වැඩි වුණා. ඊළඟට ගුවන් විදුලි නාලිකා එකක් තිබුණ අපේ රටේ ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් වැඩි වෙනකොට ගුවන් විදුලි නාලිකා අතරත් විශාල තරංගයක් අද ඇති වෙලා තියෙනවා. ඒ වගේම රූපවාහිනී නාලිකා එකක් තිබ්බ අපේ රටේ දෙක තුන වෙනකොට ඒ වගේම අද විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනකොට රූපවාහි නාලිකා අතරත් අද විශාල තරංගයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තරංකාරීත්වය තුළ තමයි අද ඉදිරියට ගමන් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී තරංකාරීත්වයට මුහුණ දෙන ස්වરૂපය සමාජයට හිතකර වෙන්නත් පුළුවන්, අහිතකර වෙන්නත් පුළුවන්. ඒ හරහා ඉස්සරහට යනවා. ඒ වගේම YouTube නාලිකා ගත්තාම අද අතිවිශාල තරංගයක් ඇති වෙලා තියෙනවා. තමන්ගේ රීචස් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා, ඒ හරහා මුදල් උත්පාදනය කිරීම සඳහා ගොඩක් අය පිළිමිලා තියෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි අපි දැක්ක ඉතාම අවාසනාවන්ත විදිහට කුරුණෑගල ප්‍රදේශෙත් තමන්ගේ දියණිය, තමන්ගේ බිරිඳ නිරුවත් කරලා ඒවා YouTube එක හරහා පෙන්නලා තමාගේ රීචස් වැඩි කර ගැනීම සඳහා විශේෂයෙන්ම සමහර අය කටයුතු කරන්න උත්සාහ දැක්ක. අපි ඒක මේ වෙලාවේ කනගාටුවෙන් උනන් මතක් කරන්න ඕනේ. එවැනි බරපතල තැනකට පවා මේ සමාජ මාධ්‍ය ගිහිල්ලා තිබෙනවා. මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ මාධ්‍යවේදීන්ට තිබෙන ප්‍රශ්න විශේෂයෙන්ම අපි ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමත්, ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට අපි සියලු දෙනාම ලේකම්තුමා ඇතුළු සියලු දෙනා අවබෝධ කරගෙන තියෙනවා. නමුත් මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක සමහර ඒවට අපිට ක්ෂණිකව විසඳුම් දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි ඒව අමතක කරලා නැහැ කියන එක මතක් කරන්න ඕනේ. දැන් ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන ගත්තාම 20-23 වර්ෂයේ වෙන්කල මුදල ලක්ෂ 50ක්, ඒ තුළින් ශිෂ්‍යත්ව 49ක් දීලා තියෙනවා. ඉල්ලපු හැමෝටම වගේ ශිෂ්‍යත්ව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ජනමාධ්‍යවේදීන්ට 20-24 මේ සඳහා වෙන් කරලා තියෙන මුදල ලක්ෂ 25ක්. නමුත් අපි ඉල්ලීමක් කරලා අපේක්ෂා කරන එක ලක්ෂ 70 දක්වා වැඩි කරලා, මිලියන 7ක් දක්වා වැඩි කරලා ඉල්ලන ඒ අයට විශේෂයෙන්ම ශිෂ්‍යත්වයන් ලබා දෙන්න. මේදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ වර්තමාන ගරු ජනාධිපතිතුමා, ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශයවත් විශේෂයෙන්ම අපේ රටේ මාධ්‍යයට රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍යයන් වලට කිසිම බලපෑමක් කරන්නේ නැතුව අද නිදහසේ ස්වාධීනව රාජ්‍ය මාධ්‍යයටත් පෞද්ගලික මාධ්‍යයටත් ඉදිරි කටයුතු කරගෙන යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ලේක් හවුස් ආයතනය ගත්තාම දිනමින පත්තරේ නැත්නම් ඩේලි නිවුස් පත්තරේ හෙඩ්ලයින් එක තීන්දු කරන්නේ දේශපාලඥයන් වෙලා තිබෙන කාල ඉතිහාසයේ අපි දැකලා තිබ්බා. නමුත් එවැනි තත්ත්වයක් අද නැහැ. ඔවුන්ට ස්වාධීනව රටේ ඇත්ත තත්ත්වය ජනතාව අතරට ගෙන යන්න අවශ්‍ය පරිසරය විශේෂයෙන්ම නිර්මාණය කරලා දීම අපි මේ වෙලාවේදී ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙමින් අපි මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යවරය හැටියට ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටත්, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරය හැටියට මාවතත් ලබා දෙනකොට මේ විශාල වක්කීමක් අපිට පැවරුණා. අපේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතන 15 වැඩි ප්‍රමාණයක් අලාභ ලබන තත්ත්වයක තිබුණේ. ඒ අලාභ ලබන තත්ත්වයෙන් තිබුණ ඒ ආයතන ගණනාවක් ලාභ ලබන තත්ත්වයට පත් කරන්න හැකියාව ලැබුණා. මෙහිදී විශේෂයෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ලැබිච්ච සහයෝගය අපි විශේෂයෙන්ම මේලාදී අගය කරනවා. තුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාත් ගරු කැබිනට් අමාත්‍යතුමාට ඒ ලබා දෙන ශක්තිය, ඒ වගේම අපේ අනිකුත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අද දවසේත් මේ විවාදයට එක් වෙමින් සහයෝගය දක්වපු, විවේචනය කරපු, මේ කරුණු පෙන්වා දුන්න ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් ඒ ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේදී අපි විශේෂ ගෞරවය පුද කරනවා. මේ ආයතන රාශියක් ඉතාමත් යහපත් දිශාවට හරවන්න, සේවාව ඉතාම කාර්යක්ෂමතාවය ලබා දෙන ගමන් අවාසිදායක තත්ත්වයන් නැති කරගන්න, එහෙම නැත්නම් අලාභ ලබන තත්ත්වයන් අවම කරගන්න විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමාගේ නායකත්වය තුළ අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මැතිතුමත්, අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමල්ලා, ඒ වගේම සහකාර ලේකම්තුමල්ලා ඇතුළු ඒ ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම ඒ දුන්න සහයෝගය අපි මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඔවුන් විශාල කැපකිරීමක් කිරීම තුළ තමයි මේ තත්ත්වය අපිට උදා කරගන්න හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දිනිත් චින්තක කරුණාරත්න මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව අද විශාල ප්‍රගතියකට ඇවිල්ලා තිබෙනවා. ඒ තැපැල්පති රුවන් සත්කුමාර මැතිතුමා ඇතුළු නියෝජ්‍ය තැපැල්පත්තුමාලා ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලය අති විශාල කැපකිරීමක් කරපු නිසා පාඩි පාඩු කියපු ආයතනේ මම ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. අද ලාභ ලබන දිශාවට හරවන්න අපට ශක්තිය ලැබිලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලාධිපතිනිය ගංගා ලියනගේ මෙතනිය ඇතුලේ කාර්ය මණ්ඩලය ඒ ආයතනයේ සියලු කටයුතු නිවැරදිව ක්‍රමානුකූලව අද ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලබා දීලා තිබෙනවා. ඒ වගේම ලංකා පුවත් සමාගම වැඩ බලන සභාපතිවරයා හැටියට මහාචාර්ය නරේන්ද කාර්යවසම් මැතිතුමාමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම එතුමා ඇතුලේ කාර්ය මණ්ඩලයට, ඒ වගේම ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විධායක අධ්‍යක්ෂතුමන්ට, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමා හත්සන් සමරසිංහ මැතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මැතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලය, ස්වාධීන රූපවාහිනී ගරු සභාපතිතුමා සුදර්ශන ගුණවර්ධන නීතිඥ සුදර්ශන ගුණවර්ධන මැතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම එහෙම නැත්නම් ලේක් හවුස් ආයතනයේ සභාපතිතුමා මහාචාර්ය හරින්ද්‍ර කාර්යවසම් මැතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලය, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදේට්ටි මැතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය, සැලසිනේ මීඩියා සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති හරිත් ගුණවර්ධන මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ස්ටෙලා මාරපණ මැතිණිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතරණ මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, ප්‍රධානව ඒ සියලු දෙනාගේ ශක්තිය මේ කටයුතු වලට ඉමහත්සේ ලැබිලා තියෙනවා. අපි ඒක විශේෂයෙන්ම අගය කරනවා. ඒ වගේම අපේ ඒ මං කෙටියෙන් මතක් කරොත් මේ ආයතන සියල්ලම අද හොඳ දිශාවට හරවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ජාතික රූපවාහිනිය ගත්තොත් බාධක රාශියක් මැද්දේ දැන් අද ගොඩක් අය මෙතනදී කියපු කාරණේ තමයි පෞද්ගලික මාධ්‍ය ආයතන ගොඩනගෙනව නම් ඇයි රාජ්‍ය මාධ්‍ය ආයතන මේ මාධ්‍ය ආයතනවල විශේෂයෙන්ම ඒ ඒ ආණ්ඩුව වලින් පත් කරපු විශාල සේවක පිරිසක් ඉන්නවා. මේ ආයතනවල විශාල වශයෙන් වර්තන වියදම් තමයි වැඩි. ඉතින් ඒ නිසා ඒක අපිට අපි ආණ්ඩුවක් ගත්තා කියලා ඔවුන්ව සේවයෙන් ඉවත් කරන්න බෑ. ඒ නිසා ඔවුන් සේවයෙන් විශ්‍රාම ගන්න ක්‍රම හදලා ඒවා දැන් හොඳ දිශාවට හරවලා තිබෙනවා. විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය 2022 මිලියන 541 අලාභයක් තිබුණා. ඒක ඒ අලාභය මේ වර්ෂයේ මේ වෙනකොට 274 දක්වා අඩු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී ආයතනය මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ස්වාධීන රූපවාහිනී ආයතනයත් අද විවිධ අංශවලින් වේගෙන් මට කාලයේ ප්‍රොඩක්ට් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ස්වාධීන රූපවාහිනී ආයතනය
ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුවේ යලි රැස්. සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද? කාරක සභාව. ගරුව මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ස්වාධීන රූපවාහිනී ආයතනය ගත්තාම විශේෂයෙන්ම අද ඉතාම හොඳ ප්‍රශස්ත මට්ටමකට පැමිණලා තිබෙනවා. විශේෂයෙන්ම එම ආයතනයේ කටයුතු විශේෂයෙන්ම ඉදිරිපත් කරන වැඩසටහන් පිළිබඳව විශාල ජනතා ප්‍රසාදයක් අද ගොඩනැගෙමින් තියෙනවා. මං ඈත ගන්ධනවවල ගියපුවාම හැම නිවසකම අනිත් රූපවාහිනී නාලිකා නරඹනවා. හැබැයි ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න, ස්වාධීන රූපවාහිනී ඉතාම වටිනා යන ටෙලිනාටි ටික බලන්න, වැඩසටහන් බලන්න විශාල ග්‍රාමීය ජනතාවගේ උනන්දුවක් අද ඇති වෙලා තියෙනවා. මං ඉතාම සතුටු වුණා. මං අහම්බෙන් යන හැම ස්ථානයකදීම ස්වාධීන රූපවාහිනී කෙරෙහි තැබලා තියෙන විශ්වාසය සහ විශේෂයෙන්ම ජනතාවේ කෙරෙහි දක්වන කැමැත්ත අර කාලයක් තිබුණ තත්ත්වෙටම නැවතත් ස්වාධීන රූපවාහිනිය පත්වීම පිළිබඳව අපි මේ විදිහට සතුටු වෙන්න ඕනේ. 2022 වර්ෂයේ පාඩුව 360,000ක් තිබුණා. ඒක මිලියන 189 දක්වා අඩු කරලා තිබෙනවා. ඒ වගේම මේ වර්ෂයේ අවසාන වෙනකොට ස්වාධීන රූපවාහිනියේ සමපාත කරන්න ආදායම් වියදම් සමපාත කරමින් බ්‍රේක් ඉවන් එකට එන්න පුළුවන් තත්ත්වයට ගොඩනැගිලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි අගය කරනවා. ඒ සියලු දෙනාට කැපවුණු සියලු දෙනාට මේ සභාවේ ගෞරවය පුද කරමින්. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවත් බාධක රාශියක් තිබුණා. ඒ බාධක රාශිය තුළින් 2022 පාඩුව තිබුණා මිලියන 236ක්. ඒක මිලියන 147 දක්වා මේ වෙනකොට අඩු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ලබන වර්ෂයේ අපි බලාපොරොත්තු වෙනවා බ්‍රේක් ඉවන් එකට යන්න. ඒ වගේම ලේක් හවුස් ආයතනය විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මේ ලේක් හවුස් ආයතනයේ වැඩබලන සභාපතිවරයා හැටියට අනුෂ පැල්පිට මැතිතුමා විශාල කාර්යභාරයක් කරා. එතුමා හොඳ සැලැස්මක් හැදුවා. ඒ සැලැස්ම තුළ මේ යම් සේවකයෝ අතිරික්තයක් ඇත්තටම තිබුණා. ඒ නිසා සේවකයන් විශ්‍රාම ගන්නන ක්‍රමයක් හදලා ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හොයාගෙන ඒ අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක එකතු වෙලා හොඳ සැලැස්මක් ක්‍රියාත්මක කරා. ඒ වගේම අලුතෙන් පත් වුණ අපේ මහාචාර්ය හරෙන්ද මැතිතුමත් නව සභාපතිතුමා ඒ අධිපාරමේ යමින් ඒ වැඩපිළිවෙල ක්‍රමානුකූලව ඉදිරියට ගෙනිච්ච නිසා අද ලේක් හවුස් ආයතනය ලාභ ලබන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ නිර්මාණ ශීලීව ස්වාධීනව ලේක් හවුස් ආයතනයේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දීලා තියෙන නිසා අද ඔවුන් වේගෙන් ඉදිරියට යනවා. කිසිම බලපෑමක් නැතුව මම දැක්ක අලුත් වැඩසටහන් රාශියක් එක්ක ඔවුන් ඉදිරියට යනවා. ඒ වගේම දරුවන්ට පාඨමාලා ඇති කරලා ඒ දරුවන්ගේ මාධ්‍ය ශිෂ්‍යය තුළ දැනුම වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ලේක් හවුස් ආයතනය තුළ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒවා සියල්ල අපි මේ වෙලාවේදී අගය කරන්න ඕනේ. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ අමාත්‍යංශයට තියෙන ප්‍රධානම දෙපාර්තමේන්තුවක් හැටියට සේවක සේවිකාවන් මේ වෙනකොට 23,000ක් සේවය කරනවා. මේ තැපැල් දෙපාර්තමේන්තුව දිගටම වාර්ෂිකයකට මිලියන 7000ක් පාඩු ලැබුවා. ඒ මිලියන 7000ක් පාඩු ලැබු නිසා අපි කල්පනා කරා මේ නවීන තාක්ෂණ දියුණුවත් එක්ක වෙනත් මාධ්‍ය ඉදිරියට ඈමත් එක්ක ඒ තරංකාරීත්වයට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් අපි වෙනත් අංශවලට ගෙනිච්ච සේවාවන් පුළුල් කරා. ඒ වගේම තැපැල්පත්තුම ඇතුළු අන්තිම ලියුම් බෙදෙන අපේ සහෝදරයා දක්වා ඒ සියලු දෙනාම එකම පවුලක් හැටියට වැඩ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ 20-22 වෙනකොටත් දිගටම ආපු මේ 20-22 පාඩුව මිලියන 7000යි. ඒ පාඩුව 20-23 වර්ෂයේ වෙනකොට මේ වෙනකොට මිලියන 2760ට අඩු කරලා තියෙනවා. ඒ නිසා අපේ ඉලක්කය තියෙන්නේ 20-24 වර්ෂයේ මේ තැපැල් දෙපාර්තමේන්තුව බ්‍රේක් ඉවන් එකට ගෙනල්ලා 20-25 අවුරුද්ද වෙනකොට අපේ දෙපාර්තමේන්තුව අතරින් මුදල් උත්පාදනය කරන දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න. ඒ වගේම මේ සඳහා අපි මේ වෙනකොට යෝජනා කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් මගින් තැපැල් ඩිජිටල්කරණය කරලා නවීකරණය කරලා සමාජයට රටට විශාල සේවාවක් සපයමින් වැඩි ආදායමක් උත්පාදනය කරන ආයතනයක් බවට පත් කරන්න අපි විශ්වාස කරනවා. ඒ தත්ත්වය අපිට ඇති කරගන්න හැකියාව ලැබෙයි කියලා. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ
ආයතන
අවසන් කරනවා. වර්තන වියදම් ප්‍රමාණය දැන් තැපැල් දෙපාර්තමේන්තුව විතරක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැටුප් සඳහා යනවා මිලියන 4400ක් මේ මිලියන 14400ක් වර්ෂයකට. දැන් ගරු ජනාධිපතිතුමා මේ වැටුප් වැඩි කිරීමත් එක්ක මේකට තව මිලියන 3000ක් එකතු වෙනවා. එතකොට එක වර්ෂයකට තැපැල් දෙපාර්තමේන්තුවේ විතරක් වැටුප් ගෙවීම සඳහා 17400ක් මිලියන අවශ්‍ය වෙනවා. මේක තමයි තියෙන අභියෝගය. ඉතින් ඒ නිසා මේවා අපි කවුරුත් තේරුම් අරගෙන මේවට අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරමින් අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ නිසා මම අවසන් කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අප රටේ මාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරලා තිබෙනවා. අද අපේ සමහර මන්ත්‍රීතුමල්ලා තුමයන්ලා කණු රාශියක් ඔවුන් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අනුරු කුමාර දිසානායක මැතිතුමා මේ අපේ යටතේ තියෙන මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පසුගිය මැතිවරණයේ වියදම් සම්බන්ධයෙන් කතා කරා. මේ වෙනකොට ඡන්ද පත්‍රිකා 103ක් මුද්‍රණය කරලා තියෙනවා පහුගිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සමස්ත වශයෙන් වියදම් කරලා තියෙනවා මිලියන 204ක්. දැනට පත්‍රිකා සඳහා වියදම් වෙලා තියෙන්නේ මිලියන 20යි මිලියන 2යි මනත ලක්ෂ 20යි. නමුත් සමස්ත අනිකුත් කටයුතු සූදානම් කිරීම සඳහාත් එක්ක මිලියන 204ක් වියදම් වෙලා තියෙනවා. මිලියන 40ක් අපිට මැතිවරණ කොමිෂමෙන් ලබා දුන්නා. ඒ වගේම හිග මිලියන 154ක් තියෙනවා. අපිට ණයයි මැතිවරණ කොමිෂම ඒ කටයුතු කිරීම සඳහා තව අපිට හිගයක් නැත්තම් එන්න තියෙනවා මිලියන 154ක් කියන එක අපි ගරු අනුරු කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරස. ඒ වගේම ගීතා කුමාරසිංහ මැතිණිය කියපු විශේෂයෙන්ම දලුගම් ප්‍රදේශයේ තියෙන චිත්‍රපට සංරක්ෂණාගාරයේ ඒ කටයුතු අපි දන්නවා යම් අඩපණවීමක් තිබ්බා. ඒක නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉතා ඉක්මනින් ඒ කටයුතු ටික අපි ක්‍රියාවට නංවන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම ජයන්ත කරුණාතිලක මැතිතුමා අදහස් දක්වද්දී කියපු ඒ ජනාධිපති සිනමා සම්මාන උළෙල පසුගිය කාලය තුළදී කොවිඩ් නිසා අපිට පවත්වන්න බැරි වුණා. ඒ වගේම රටේ ආර්ථික අරුබුදය නිසා පවත්වන්න බැරි වුණා. නමුත් අපි ඒ අවුරුදු එක රාශි කරලා පසුගිය වෙලාවේ ගරු ජනාධිපති
ඇමතිවරයාතුමාගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී ඉතාම සාර්ථකව පැවැත්වුවා වගේම ඒ ජනාධිපති සම්මාන උළෙලවා සහ ඒ චිත්‍රපට වෙනුවෙන් ඒ කරන ක්‍රියාදාමයන් 20-24 වර්ෂයේ සිට හැම එකක්ම ක්‍රමානුකූලව අපි ඉදිරියට ක්‍රියාත්මක කරගන්නත් බලාපොරොත්තු වෙනවා කියන එක මතක් කරා. ඒ වගේම රාසමණික මන්ත්‍රීතුමා කිව්වා විශේෂයෙන්ම ITN ආයතනයේට මේ ප්‍රදේශවල ITN ආයතනයේට ප්‍රවෘත්ති සපයනකොට රුපියල් 2000ක් ගෙවනවා, වසන්තම් ආයතනයේට රුපියල් 1000යි ගෙවන්න කියලා. ඒක ඇත්ත, අපි ඒක පිළිගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා, සභාපතිතුමා එකඟ වෙලා තියෙනවා. ජනවාරි මාසයේ සිට ITN ආයතනයේට වගේම වසන්තම් නාලිකාවේ හරහා ප්‍රවෘත්ති පළ කිරීම වෙනුවෙනුත් සමාන මුදලක් ගෙවීම සඳහා රුපියල් 2000 දක්වා වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම චරිත හිරත්නැත්තුමා කියපු ඒ කාරණයට අපි මීට කලින් උත්තර දුන්නා. ජපානයත් එක්ක එකතු වෙලා අපි ඩිජිටල් කරණයට රූපවාහිනිය ගෙනියන්න අවශ්‍ය විශේෂයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මුසම්මිල් මැත්තුමත් කියපු මේ මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මේ වෙනකොටත් අපි ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීයකයන්ගේ ආයතනය බිහිවීම සඳහා අවශ්‍ය අනුමැති ලබාගෙන, කැබිනට් අනුමැතිය ලබාගෙන අවසන් කෙටුම්පත විශේෂයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. ඒකේ අවසරයෙන් පස්සේ ඒ කටයුත්ත කිරීම තුළින් වරලත් මට්ටමේ මාධ්‍යවේදියෙක් අපේ රට තුළ බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා කියන එකත් විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩම් ලබාදීම් පිළිබඳව කතා කරා. ඒ ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ යම් ඉඩමක් ලබාගෙන තියෙනවා. ඒක ඉඩම ලබාගෙන තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන. ඒක ඔවුන් පවරාගෙන ඔවුන් පෞද්ගලික සමාගමකට දීලා තියෙනවා. අපිට හිමිය යුතු වන්දිබඳලවත් තව දීලා නැහැ. ඉතින් ඒ අනුව කටයුතු කරා මිසක් ඕනවන විදිහට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හැටියට කාටවත් ඉඩම් ලබා දීලා නැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම තව
කරුණු රාශියක්
මතක් කරා. ඒ සියලුම දේවල් අපි සටහන් කරගත්ත, අපේ නිලධාරීන් සටහන් කරගත්ත, ඒවට අවශ්‍ය සාධනීය පිළිතුරු සහ ඒ පිළිබඳව අපේ වීරසුමන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් අපි සියල්ල සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් අපි ඉදිරියට ගමන් කරනවා. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් විශේෂයෙන්ම අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා කැබිනට් අමාත්‍යවරය හැටියට එතුමාගේ නායකත්වයේ කැපවීම තුළ අපේ සමස්ත නිලධාරී කණ්ඩායමත් එක්ක ආයතන ප්‍රධානීන් එක්ක එකතු වෙලා මේ අමාත්‍යංශයේ කටයුතු 20-24 වර්ෂයේ ඉතාම සාර්ථකව ඉදිරියට ගෙන යමින් මේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අපේ මාධ්‍ය ආයතන වලට කරන්න යම් කාර්යභාරයක් තියෙනවා නම් අපි සියලු දෙනාම සුවදව අත්වැල් බැඳගෙන ඒ සඳහා දායකත්වයේ ලබා දෙනවා කියන එක මතක් කරමින් විශේෂයෙන්ම ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍ය.